You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අද වෙනකොට මොනවද ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික වාතාවරණය? දේශපාලන ක්ෂේත්‍රයෙන් මොනවද ඇහෙන උණුසුම ප්‍රවෘත්ති? අපි එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු සුපුරුදු විදිහටම සතියේ දේශපාලනික පුවත් විග්‍රහයෙන්. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා සුපුරුදු ලෙසින් මාධ්‍යවේදී මනෝජ් ජුරුතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
උණුසුම් කතා කිහිපයක් ගොනුවන එක්තරා ප්‍රවෘත්තියක් කෙරෙහි මගේ හිත යනවා. මුලින්ම මේ සම්බන්ධව කතා බහ කළ තින් හොඳයි කියලා. ටික කාලයකින්නම් කතා බහට ලක්වමින් තියෙනවනේ මහින්ද මෛත්‍රී පාර්ශවය දැන් දෙගොල්ලෝ එකතු වුණාට පස්සේ මේ දෙගොල්ලෝ එකතු වෙලා හදන පොදු සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වෙනවාය කියලා. ඉතින් මේ කතාවට ටිකක් උණුසුම් පුවත් මැවුණා. පසුගිය සතියේ සිකුරාදා මෛත්‍රී මහින්ද හමුවක් සිදු වුණා. මේ සම්බන්ධව ඇතුළු තවත් තතුවිති සාකච්ඡා කරන්න මම කැමති. එතනදී සිදු වුණු සාකච්ඡා පිළිබඳව තියෙන උණුසුම් තොරතුරු මුලින්ම හෙළිදරව් කර ගැනීමට මේ මෛත්‍රී මහින්ද හමුවේදී සාකච්ඡාවට ගැනුණු ප්‍රධානතම කාරණා විදිහට අපිට වාර්තා කරන්න පුළුවන් වෙන්නේ මොකක්ද ඔබට?
ඔව්, මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන්නත්, පොදු ජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම තරග කරන්නත් මත දෙකකනේ ඔවුන් හිටියේ. ඒ හින්දා දැන් ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා මේ අලුත් එකඟතාවත් එක්ක කොහොමද සන්ධානයක් විදිහට පොදු කණ්ඩායමක් විදිහට තරග කරන්න කියන කාරණය සාකච්ඡා කරන්න. අපි දැක්කා පහුගිය දිනවල කමිටුවක් පත් කරා මේ පිළිබඳව තීරණය කරන්න. දාසිරි ජයසේකර ඇමතිවරයාටත් හිටපු ඇමතිවරයාටත් එහි යම් වගකීමක් තිබුණා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලේකම්වරයා. හැබැයි මේ වන විට නම් ඔහුට වැළඳුණු අසනීපතත්ව නිසා මාස තුනක විතර කාලයක් ඔහුට ගිවිස ගන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොමනත් මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න තමයි මෛත්‍රී මහින්ද හමුව ජනාධිපතිතුමාගේ මල්ලසේකර මාවතේ පිහිටි නිවසේදී පැවැත්වුණේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ රැස්වීම පැවැත්වුණේ. කැපිපෙනන කාරණය වුණේ මේ රැස්වීමට පැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සහභාගි වෙලා හිටියේ නැහැ. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලිකත්ව කටයුත්ත සිද්ධ කරන පුද්ගලයා. කොහොමනත් මාසයක් විතර කාලයක් ඇතුළතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අලුත් සන්ධානය පිහිටුවලා අලුත් සලකුණක් යටතේ අලුත් නමකින් අලුත් සන්ධානයක් විදිහට කටයුතු කරන්න මොනවද වැඩ කරන්නේ කියන කාරණය තමයි සාකච්ඡා වෙලා තිබුණේ. ඉතින් දැන් කොහොමුණත් පක්ෂ දෙකේ කේවල් කිරීමේ බලය ගැන තමයි ප්‍රශ්න කෙරෙන්නේ. පොදු ජන පෙරමුණට මොනවද හම්බ වෙන්නේ මෙහිදී? පොදු ජන පෙරමුණ කියන නම යටතේ දෙයන්නේ, වෙනත් නමක් යටතේ දෙයන්නේ, වෙනත් නමකින් යනවා නම් Taman ඒකට ටිකක් අකමැති බව පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් සමහන් කරනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන්ුත් ඔවුන්ට වැඩි කේවල් කිරීමේ බලයක් තියාගෙන යන ඔවුන් උත්සාහ කරත් සමහර වෙලාවට පොදු ජන පෙරමුණ වර්තමානයේ ගොඩනගාගත්තු දේශපාලන වටපිටාවත් එක්ක ඔවුන්ගේ අභිමානය යම් ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා කෙලෙසනවට ඔවුන් අකමැති ස්වභාවයකුත් තියෙනවා. ඉතින් පුළුල් ප්‍රගතිශීලී වමේ දේශප්‍රේමී පෙරමුණක් විදිහට ඉස්සරහට යනවා කියන යෝජනාව ඔවුන් සාකච්ඡා කරලා තිබුණා මෛත්‍රී මහින්ද දෙපාර්ශවය. මූලික ප්‍රතිපත්තියක් ඉදිරියේදී සකස් කරන්න, ඒත් එක්කම නම ලකුණ ගැන අදහස් කිහිපයක් තියෙන නිසා ඒවත් ඉදිරියේදී සාකච්ඡා කරන පොදු එකඟතාවයකට එන්න ඔවුන් සූදානම් වෙලා තිබුණා. කොමුණත් බැසිල් රාජපක්ෂ ඊට ප්‍රමුඛවරයාගේ සහභාගී නොවීම යම් ආකාරයකින් ප්‍රශ්නයක් විදිහට දැක්කා. කොමුණත් ඔහු මේ අවස්ථාවට සහභාගීුනේ නැහැ දිල්රුක්ෂි.
ඔව්, දැන් මෙතනදී සිදුවුණු සාකච්ඡාවල ටිකක් කැඹුරට ගියොතින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පවා මේ වෙනකොට විශාල වශයෙන් කතා බහ නොකළත් අභ්‍යන්තරික ආරංචි මාර්ග විදියට වාර්තා වන තොරතුරු කිහිපයකුත් අපි දකිනවා. ඒ අතරතුරින් එක කාරණාවක් ගන්න පුළුවන්. දැන් ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වැඩි බලයක් ලැබෙනවාද මෙතනදි කියන කාරණාව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් යම් ඉල්ලීම් කීපයක් කළ තිබුණා කියලා අපිට වාර්තා වෙනවා මෛත්‍රී පාර්ශවයෙන්. විශේෂයෙන්ම මේ දෙපාර්ශවයම එකතු වෙලා හදාගන්නා වූ මේ පොදු සන්ධානයේ සභාපති තනතුර සහ ඉදිරි ජනාධිපති අපේක්ෂක බවට පත්වෙන්නටත් ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෙනෙක් කියන වග සම්බන්ධව. දැන් මේ පිළිබඳව කොහොමද මේ දෙපාර්ශවය අතර මේ සාකච්ඡාව වෙලා තිබුණේ? මේක අරගලයකින් නිමාවට පත් වුණාද? මේ සඳහා එකඟතාවක් ඇති වුණාද? එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරය වෙලා තිබුණේ මොකක්ද? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මොකක්ද මේ සම්බන්ධව කියන්නේ? මම කැමතියි ඒ සම්බන්ධව තොරතුරු දැනගන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් දිගින් දිගටම කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරියේදී කටයුතු කළ යුතුයි කියලා. ඒ වෙනුවෙන් නෝන් පිනි හිටියා. ජනාධිපතිතුමත් යම් වැඩපිළිවෙලක් දියත් කරා ඉදිරියට යන්න. නමුත් ඔහුගේ අතේ තමයි මේ තීන්දුව තිබුණේ. තවතාවක් ජනාධිපති දුර අපේක්ෂකත්වය බාර ගන්නවද නැද්ද කියන කාරණය. ඒ සම්බන්ධයෙන් ඍජුව ප්‍රසිද්ධිය අදහස් පළ කිරීමක් ජනාධිපතිතුමා සිද්ධ කරලා නැහැ. කෝට්ටුව පැත්තෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් ඔවුන් දැන් අපි කල්පතු වගේ බැජල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පහුගිය දිනවල සඳහන් කළා ඉදිරි ජනාධිපතිවරණයකින් පත් වෙන්නේ කෝට්ටුවේ අපේක්ෂකෙක් තමයි ජනාධිපතිවරයා විදිහට කියලා. මේ අරගල දෙකනේ තිබුණේ. නමුත් මේ මොහොතේ ඒකට හඬලා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමටම ජනාධිපතිතුමා ඉඩක් නොදුන්නු බවක්, ඒ කියන්නේ දැන් මේක මතකැටුමක් තත්ත්වයට නෙගී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂකවරයා විය යුතුයි කියන හඬට ඉතරම් මතුවෙන්න ජනාධිපතිතුමාම ඉඩක් නොදුන්නාය කියන කාරණයක් වාර්තා වෙනවා. මේකත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරු කීප දෙනෙක් ටිකක් නොකමැත්තෙන් ඉන්න බවත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර, දුමින් දිසානායක, ලසන්ත අලගියවන්න කියන මන්ත්‍රීවරු පිරිස මේ ගොඩනැගෙන සන්ධානයට එතරම් ප්‍රසාදයක් නැහැ. ඔවුන් ඉදිරියේදී ස්වාධීනව කටයුතු කිරීමේ යම් තීරණයක් අත් ඉන්නවා කියන තත්ත්වයේ වාර්තා වෙනවා. ඉතින් අර කේවල් කිරීමේ තත්ත්වයේදී වැඩි බලයක් තමයි ළඟ තියාගන්න පොජන පෙරම උත්සාහ කිරීම තමයි ඒහි ප්‍රධාන කාරණය. මේ ගොඩනගා ගන්නා සන්ධානයේ සභාපතිත්වය පොදුජන පෙරමුණට ලබා ගන්න, ජනාධිපති අපේක්ෂකත්වය පොදුජන පෙරමුණේ අපේක්ෂකකට ලබා ගන්න, මේ කාරණාවලදී පොදුජන පෙරමුණ ටිකක් ඍජුව ඔවුන්ගේ පැත්තට වැඩි වාසි ලැබෙන ආකාරයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර මම කලින් සඳහන් කරපු මන්ත්‍රීවරු තවදුරටත් මේ සන්ධානයත් එක්ක කටයුතු කරලා ඔවුන්ගේ දේශපාලන අනාගතයට යම් බාධාවක් නොවන විදිහට ඔවුන් ස්වාධීනව ඉන්න කටයුතු කරන්න යම් තීරණයක් ඉන්නවා කියලත් වාර්තා වෙන්නේ. මේ හමුවෙන් පස්සේ ගත්තු තීන්දුවල ප්‍රතිඵලයක් විදිහටම තමයි.
මීළඟට අපි බලමු අර ජාතික ආණ්ඩුවක් පිහිටවීම සඳහා යම් කිසි වූ පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්නවා කියන ඒ අදහසට මොකද වුණේ කියලා අපි මීට කලින් මේ සම්බන්ධව ඔබට තොරතුරු අරගෙන ආවා. විශාලම චෝදනාව බවට ඒ වෙනකොට පත් වෙලා තිබුණේ පවතින ආණ්ඩුව මේ ජාතික ආණ්ඩු සංකල්පයට නැවත වතාවක් යන්න උත්සාහ කරන්නේ අමාත්‍යවරු සංඛ්‍යාව වැඩි කරගන්න කියලා. ඒකට ආණ්ඩු පාර්ශ්වයෙනුත් විවිධ අදහස් පළ කරමින් තිබුණා. ඊට පස්සේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා කිව්වා මේක පනතක් විදිහට පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්නවා, ඊට පස්සේ ජාතික ආණ්ඩුව පිහිටවනවා කියලා. හැබැයි ඒ කියපු දවසට ඒක ගෙනාවෙත් නැහැ, ඒක කල් දැම්මා. දැන් පසුගිය සතියේදීත් ඒක යෝජනාව ගෙන එන්න තිබුණත් ඒකත් කල් ගියා. දැන් මොකද්ද මේ ජාතික ආණ්ඩු සංකල්පය සහ මේ පනතට වෙන්නේ යන්නේ මනෝජ්?
ඔව්, ජාතික ආණ්ඩුව පිහිටවන උවමනාවක් ඇත්තටම ආණ්ඩු පාර්ශ්වයට තියෙනවා. හේතුව තව ඔවුන්ට කීප දෙනෙකුට අමාත්‍ය දුර ලබා දීලා සලකන උවමනාවක් තියෙනවා. පාලිත රංගේ බණ්ඩාර, එතකොට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මේ අය තාම මන්ත්‍රීවරු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු එච්.එම්. ෆෞසි, පී. එස්. එනගමගේ විජිත් විජේමුනි සොයිසා මේ කණ්ඩායම තාම මන්ත්‍රීවරු. ඒ වගේම තව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් එකතු වෙන්න ඉන්නවා කියන අදහස ඔවුන් ඉදිරිපත් කළා. ඔවුන් එනවා නම් ඔවුන්ට වගකීම් දෙන්න ඕන, දෙන්න කැබිනට් මණ්ඩලෙ පුරුල් වෙච්ච නැති නිසා ඉඩක් නැහැ. මේවා තමයි ප්‍රශ්න. ඒ අනුව තමයි ඔවුන් ජාතික ආණ්ඩු යෝජනාවක් අරගෙන ඇවිල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නියෝජනය කරන තනි මන්ත්‍රීවරයා අලිසහිර් මෞලානා මන්ත්‍රීවරයාව පෙන්නලා ඔවුන් ජාතික ආණ්ඩුව ගොඩනගා ගන්න හදනවා කියන අදහස ඊට පස්සේ තමයි ආවේ. අර ඔබ කිව්ව වගේ හදිසියේ බදාදා දවසක පාර්ලිමේන්තුවේදී කතා කරා අපි හෙට ගේනවා ජාතික ආණ්ඩු යෝජනාව කියලා බ්‍රහස්පතින්දා දවසක. නමුත් බදාදා රෑම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් දාගත්තු රැස්වීමකදී ඔවුන් තීරණය කරා ඒ යොදාගත්තු බ්‍රහස්පතින්දාවේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගේන්නේ නැහැ, ඒක මේ ගෙවුණු සතියට කල් දානවා කියලා. ගෙවුණු සතියෙත් එහෙම මේ යෝජනාව ගේන්න තියෙන හැඩක් සඳුදා දවස වෙද්දිම අපිට නොපෙනී ගියා. ඒකට හේතුව සභානායකවරයා විදියට ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා තමයි මේ යෝජනාව ගේන්නේ. ඒ යෝජනාව ගේන්නේ අගමැතිතුමාගේ උපදෙස් අනුව. ඒ හින්දා ඔහුත් කිව්වේ, ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා කිව්වේ, අපිට තාම අගමැතිතුමාගෙන් උපදෙස් සම්බුත් නැහැ මේ යෝජනාව ගේන්න කියලා. ඉතින් ඒ දැන් ඔය ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්තුණා. පාර්ලිමේන්තුව ඇති වෙච්ච ගැටුම සම්බන්ධයෙන් විවාදයක් පැවැත්තුණා. ශෝක ප්‍රකාශ කීපයක් තිබුණා. ඉතින් මේවත් එක මේක කරගන්න අමාරු වෙයි වගේ අදහසක් ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයාත් ඉදිරිපත් කළා. ඉතින් කොහොමුණත් මේකට බහුතරයක් පාර්ලිමේන්තුවේ කැමතිද, මේක යෝජනාවක් විදිහට අරගෙන આવොත් කණ්ඩායම සහයෝගය ලබා දෙයිද කියන ප්‍රශ්නේ තිබුණේ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමේම පිරිසක් හිටියා ඇමති දුර සංඛ්‍යාව වැඩි කරගන්න නම් මේ යෝජනාව ගේන්නේ, අපි සූදානම් දැක් අන්දි ලබා දෙන්න කියලා පසුතැවෙන ලොකු විරෝධයක් ආවා. නමුත් ඒක යම් ආකාරයකට සමනයකට පත් වුණා. අයවැය ඉස්සරහට එනවා පාර්ලිමේන්තුවට පනත් ගේන්න ඕනේ ඒවා සම්මත කරගන්න ඕනේ එහෙමනම් අපිට එක්සත් ජාතික පක්ෂයේ විදිහට මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ මොන ප්‍රශ්න තිබුණත් අපි ජාතික ආණ්ඩුව යෝජනාවට එකද වෙනවා ආණ්ඩුව ඉස්සරහට කරගෙන යන්න කියන අදහසකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුබිම මන්ත්‍රීවරුන් එකඟතාවයකට ඇවිල්ලා හිටියා කොහොම වුණත් මේ සතියේ තේ යෝජනාව අරගෙන ආවේ නැහැ ඒකට අපි දැක්කා හරිෂ ඩි සිල්වා වැනි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු ප්‍රසිද්ධිය කියලා තිබුණා ඇමති දුර සංඛ්‍යාව පමණක් වැඩි කරගන්න උත්සාහ කරනවා නම් අපි ඒකට එකඟ නැහැ යම් ආකාරයකට එහෙම වුණා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨින් කීප දෙනෙකුට ඇමති දුරවලින් ලාස් වෙලා ඒ ලබා දෙන තනතුරු ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එනවා නම් එහෙමයි එක්සත් ජාතික පක්ෂයේ දෙන්නම ඉන්න ඇමති දුර දෙන්නම ඕනෑ ඉන්නවා නම් එහෙමයි ඒ අයට ලබා දෙන්න කියන හඬක හිටියා කොහොම හරි ඒ යෝජනාව ආවේ නැහැ හරින් ප්‍රනාන්දු එමෙතිවරයත් අපි දැක්ක පහුගිය සතිය කියනවා හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජාතික ආණ්ඩුවට එක් වෙන්න සූදානමින් ඉන්නවා කියන අදහසක් ඔය ඉදිරිපත් කරා ඒ වගේම මේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට දරන උත්සාහය ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් කියලා සඳහන් කරා ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය කියන සතිය දිගින් දිගටම ආවා ආණ්ඩු පක්ෂයට තමයි විරෝධතා තිබුණා බහුතරයක් පාර්ලිමේන්තුවේ ඡන්දනයකට දෙවිද කියන ප්‍රශ්නයක් තිබුණා පාර්ලිමේන්තුවේ කාර්ය බහුල බවකුත් තිබුණා මේ සියල්ල මත ජාතික ආණ්ඩු යෝජනාව අරගෙන ආවෙන්නේ දැන් අරම් අපි කලින් ප්‍රවෘත්ති සාකච්ඡා කරද්දි කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ස්වාධීන වෙන අදහසක් ඉන්නවා කියලා නිමල් සිරිපාලද සිල්වා මහින්ද අමරවීර දුමින් දිසානායක රසන්තල ගියවන් වගේ මන්ත්‍රීවරු ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදිහට පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයිදීවි අයවැය වගේ තැනකදී ඔවුන් යම් ආකාරයකින් ඡන්දේ දීමේ සූදානම් පුත්තියේ කියලා කතාවකුත් මේ දවස්වල සමාජයේ සාකච්ඡා වෙමින් තියෙනවා ඉතින් මේ සියල්ලේ ප්‍රතිඵලයේ විදිහට ඔවුන් ස්වාධීන වෙන්න ඡන්ද ලබා දෙයිද මේ සතිය ජාතික ආණ්ඩු යෝජනාව ගෙනෙයිද කියන තැන තමයි තාම අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නේ අපි බලමු මොකක්ද ඒකේ ප්‍රතිඵලය කියලා
දැන් ඔය තවත් කතාවක් තියෙනවානේ මනෝජෝ සම්බන්ධව දැන් ජාතික ආණ්ඩුව ඔහොම කඩිමුඩුවේ ගේන්න හිටුවට ජාතික ආණ්ඩුව හා සම්බන්ධ වෙන ඔය යෝජනාව ඔකට බහුතර බලය පාර්ලිමේන්තුවේ ලබා ගන්න බෑ ඒක තමයි අකුලගත්තේ කියන කාරණාව විපක්ෂයෙන් එල්ලවෙන චෝදනාවක්. ඒකට මොනවද කියන්නේ ආණ්ඩු පක්ෂය පැත්තෙන්?
ඔව් එහෙනම් ප්‍රශ්නයක් පැහැදිලිව තියෙනවා. අර පසුපෙළ මන්ත්‍රීවරුත් එක්සත් ජාතික පක්ෂයේ හරි අපි කොහොම හරි දෙන්නම් කියලා කිව්වට ඔවුන්ට බහුතරය නැහැනේ. පාර්ලිමේන්තුවේ 13 පෙන්නන්නත් දෙමළ ජාතික සංධානයේ සහයෝගයක් ලබා ගන්න පෞගී කාලී සිද්ධ වුණා. ඉතින් මේ යෝජනාවට දෙමළ ජාතික සංධානයේ සහයෝගය දෙන්න පාටක් වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කොහොමත් මේකට අකමැති. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එනවා කියන කණ්ඩායම පැහැදිලිව එළියට ඇවිල්ලා ඒකට ඡන්ද දෙන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ එහෙම පැහැදිලි බවක් පැහැදිලිව අපි ඡන්ද දෙනවා අපි යනවා කියලා කියන පිරිසක් මේ වෙලාවේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ස්වාධීන වෙනවා කියන කණ්ඩායම ස්වාධීන වෙලා ප්‍රසිද්ධිය කිව්වොත් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයට ඒ විශ්වාසය ඇති කරොත් ඔවුන් මේ යෝජනාව ගැනලා බහුතරය පෙන්වයි. හැබැයි එහෙම තත්ත්වයකුත් නැහැ කියලා තමයි දැනට පේන්න තියෙන්නේ.
දැන් ඒ අතරතුරේදී මේ පොදු අපේක්ෂක කතාවකුත් ඇහෙනවා. දැන් පොදු අපේක්ෂකයා කවුද කියන කාරණාව දැන් ටික කාලෙක ඉඳන් කතාබහ වෙන කාරණාවක්. ඒකත් නිකන් අර හරියට මේ සැඟවුණ මුත්තා සෙවීම වගේ කාරණාවක්. හැමෝම යම් යම් උපකල්පන වලට එනවා. ඊට පස්සේ සතියකින් දෙකකින් ඒ තත්ත්වය ආපහු වෙනස් වෙනවා. දැන් මේ සතිය වෙනකොටත් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා කවුද කියන කාරණාව නැවතත් අපිට ඇහෙනවා තවත් අලුත් ආකාරයකට. මේ අභ්‍යන්තරික කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඔබෙන් තොරතුරු දැනගන්න කැමති මනෝජ්.
ඔව් දැන් අභ්‍යන්තරයෙන් ඇහෙන කාරණාවල යම් සූදානමක් තියෙන හැඩක් කිසියම් තැනක සාකච්ඡා වෙලා තිබුණා. ඒ තමයි වර්තමාන කථානායකතුමාව ඒ සඳහා යෝජනා කරන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂයේ නම් කීපයක් කියවෙනවානේ. ඒතර රනිල් කුමාරසිංහ මහත්තයාගේ නම කියවෙනවා, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නම කියවෙනවා, කරුජේ සූර්ය කථානායකතුමාගේ නම කියවෙනවා. තව නම් දෙකක් නිකන් ලාවට වගේ අපිට හෙනවා. පාර්ටි චම්පිකරණෝක සහ රාජිත් සේනාරත්න කියන නම්. ඉතින් මේ ඔච්චර දුරට ප්‍රායෝගිකව ඉදිරියට එයිද කියන එකේ ගැටලුවක් තියෙනවා. කොහොමනම් කරු ජයසූරිය කථානායකතුමාව ටිකක් එළියට ගන්න සිවිල් සංවිධාන උත්සාහ කරනවා කියලා අදහසක් තිබුණා. එතකොට දැන් සිංහල බෞද්ධ පදනමක් කරු ජයසූරිය මැතිතුමාගේ තියෙනවා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයට ජ්‍යෙෂ්ඨ නායකයෙක්, වර්තමානයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයෙක්, යම් ඡන්ද පදනමක් ඔහුට තියෙනවා. ඔහු ගැන යම් විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. ඒත් එක්කම කථානායකවරයා විදිහට පෞද්ගලික කාලේ හැසිරුණු ආකාරය, ක්‍රියා කරපු ආකාරය, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරවපු වෙලාවේ කටයුතු කරපු ආකාරය මෙවැනි කාරණා මත එක්සත් ජාතික පෙරමුණ වටා ගොනු වෙන කණ්ඩායමේ ලොකු කැමැත්තක් කරු ජයසූරිය මැතිතුමාට ඇති වෙයි කියන විශ්වාසයෙන් සිවිල් සංවිධානත් එකතු වෙලා වෙනම අපේක්ෂකයෙකු විදිහට කරු ජයසූරිය මැතිතුමාව සූදානම් කරන සැලැස්මකුත් තියෙන විදිහට තමයි අපිට වාර්තා වෙන්නේ. හැබැයි ඔවුන්ගේ යෝජනා කීපයකුත් තියෙනවා. එකක් තමයි මේ ස්වාධීනව එකනෙක් සජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට එන්න ඕන කියන කොන්දේසියක් කරු ජයසුර මැතිතුමාට ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවා කියලා. ඒ වගේම ඊළඟ කොන්දේසිය තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනයින් පස්සේ අවුරුද්දක විතර කාලයක් ඇතුළත විභාග ජනාධිපති ක්‍රමය අහෝසි කරලා දුරෙන් ඉවත් වෙලා යන බවට යම් සහතිකයකුත් අවශ්‍යයි කියලා ඔවුන් සඳහන් කරනවා. ඉතින් මේවට එකඟ වෙන්නත් ඕන, කරු ජයසූරිය මැතිතුමා එන්නත් ඕන. හැබැයි කරු ජයසූරිය මැතිතුමත් කතානායකවරයාත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ආශිර්වාදයක් නැතුව මේ තීරණය ගන්න සූදානමක් නැති බවකුත් වාර්තා වෙනවා. හැබැයි යම් උත්සාහයක් තියෙනවා ඔහුව පොදු අපේක්ෂකයෙක් විදිහට අරගන්න. ඉතින් මේ විධායක ජනාධිපතිවරයා අවසන් කිරීම ගැන 1994 චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණිය ආපු මොහොතේ ඉඳලා, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 67න් පස්සේ වෙනස් වෙච්ච පළවෙනි මොහොතේ ඉඳලා උත්සාහ කරා මේ මොහොතේ සාකච්ඡා කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරනවා. හැබැයි හැම ජනාධිපති අපේක්ෂකවරයෙකුගේ පොරොන්දුවක් තමයි ඒක. නමුත් ඒක කවුරුත් ඉෂ්ට කරේ නැහැ. ඒ පොරොන්දුව කරු ජයසූරිය මැතිතුමා ලවාවත් ඉෂ්ට කරගන්න තමයි විසංවිධාන උත්සාහ කරන්නේ. නමුත් ඒකටත් තාම නිසි එකඟතාවක් හම්බෙලා නැහැ. එවැනි උත්සාහයක් හැබැයි තියෙනවා.
ඔව්, දැන් එතකොට මේ කරුවට කලින් සජිත්ගේ නමනේ බොහෝ දුරට එළියට ඇවිල්ලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයෙන්. සජිත් කැමති පාර්ශ්වයකුත් සිටිනවානේ එක්සත් ජාතික පක්ෂයේ. දැන් සජිත් මොකද වෙන්නේ යන්නේ එතකොට?
එක්සත් ජාතික පක්ෂයේ දැඩිව විශ්වාස කරන පිරිසක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම තියෙන්නේ. ඒ නිසා ඌට තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඌ තමයි ගේන්න ඕන කියලා. පසුපෙළ මන්ත්‍රීවරු එහෙම ඍජුව සඳහන් කරන්නේ ගොඩක් වෙලාවට. පසුපෙළ මන්ත්‍රීවරුනේ ප්‍රමුඛ ඇමතිවරුත් අපි දැක්කා. ඔය පහුගිය කාලේ රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිවරයා මොනරාගලදී, අජිත් පී පෙරේරා ඇමතිවරයා බණ්ඩාරගම හොරණ ප්‍රදේශයේදී, ඒ වගේ තැන්වලත් රැලි පවත්වලත් ඉදිරි නායකත්වය පිළිබඳව සයිත් ප්‍රේමදාස මහත්මයාගේ අවශ්‍යතාවයක් සඳහන් කළා. දිලිප් වේදාරච්චි වගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සයිත් ප්‍රේමදාස මැතිතුමත් එක්කම ඉන්න එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමතිවරයා මේ වගේ අය ප්‍රසිද්ධියේ සඳහන් කරන සයිත් එක්ක තමයි ඉදිරි ගමන තියෙන්නේ කියලා. ඔව්, එවැනි සටනකුත් තියෙනවා. බරයි වික්‍රමසිංහ මහත්මයාත් එක්ක තමයි මේ ගමන ඉදිරියට යන්න පුළුවන් කියලා කියන අකිල විරාජ් කාර්යවසම්ම, වජිර අබේවර්ධන මේ වගේ ඇමතිවරුත් ඉන්නවා. ඉතින් මේ තුන්දෙනා ගැනම කියවෙනවා. බලමු කොයි කණ්ඩායමද අවසානයේ ප්‍රබල වෙලා තමන්ගේ අපේක්ෂකයා විශ්වරට දාගන්නේ කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අවශ්‍යතාවය කියන කණ්ඩායම තමයි පසුපෙළ කණ්ඩායම. ඔය හේෂා විතානගේ කමෙන්ද විජේසිරි කියන පසුපෙළ මන්ත්‍රීවරු දැඩි උත්සාහයක ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ඉස්සරහට අරගෙන එන්න.
ඊළඟට මේ අපි පසුගිය සතියේදීත් කතා බහට ලක් කරපු කාරණාවක තවත් ඈඳුතු ඉදිරි කාරණා සම්බන්ධයෙන් මම ටිකක් කතා බහ කරන්න කැමති. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධව මතුවලා තිබුණ අර්බුදකාරී වාතාවරණය අපි ප්‍රමුඛයෙන් හෙළිදරව් කළා පසුගිය සතිය අපේ වැඩසටහනේදී. ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තිබුණු අප්‍රසාදය අපි එහිදී හෙළිදරව් කළා. මං ටිකක් ඒ සම්බන්ධව මේ සතියේදීත් කතා බහ කරන්න කැමති. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සම්බන්ධව මේ ගෙවිලා ගිය සතියේදී සිදු කරපු දැඩි ප්‍රකාශය නිසාම ජනාධිපතිවරයාගේ අප්‍රසාදය නැවත වතාවක් පාර්ලිමේන්තුවේදී පළ වෙනවා. එතකොට ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් විමසා බලන්න කමිටුපත් වෙනවා. මේ වගේ මේ ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව විශාල කතාබහක් නැවතත් ඇති වෙමින් යන්නේ. දැන් මේ ගෙවිලා ගිය සතියේ ඒ සම්බන්ධව තිබුණු අලුත්තරතුරුත් අපි දීර්ඝ වශයෙන් කතා බහ කරමු මනෝජ්.
ඔව්, උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ යෝජනාවක් විදිහට ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඇති වුණා. අපි පසුගිය සතියේ සාකච්ඡා කළා වගේ ස්වාධීන කොමිෂන් සභා නවයක් ස්ථාපිත කරලා තිනෝ ඒවැය කටයුතු පවත්වාගෙන යන්න, පොලිස්පතිවරයා, ආගමිනිස්රුවරයා වගේ තනතුරුපත් කරන්න, මේ වගේ බාහිරදූර කාර්යයන් සමුදායක් ව්‍යවස්ථාදායක සභාවට පැවරිලා තිනෝ. එහි සංයුතය සහ නියෝජිතයින් කවුද කියන එකත් අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. මීට පෙර ව්‍යවස්ථාදායක සභාවේ ඉතුරු සමාජිකයන් කීප දෙනෙක් ඉවත් වුණා. මිල බලයෙන් ඉන්න කතානායකතුමා, අග්‍රාමාත්‍යතුමා, විපක්ෂ නායකතුමා හැරුණාට පස්සේ ඔවුන් පත්කරන නියෝජිතයන්ගේ වෙනසක් සිද්ධ වුණා. සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ වෙනසක් සිද්ධ වුණා. ඉතින් නමුත් මේ අය කටයුතු කරන ක්‍රියාදාමයේ යම් අවුලක් තියෙනවා, ගැටලුවක් තියෙනවා කියන එක තමයි සාකච්ඡාව වෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා විදිහට මිල බලයෙන් පත් වෙලා ඉන්න කතානායකතුමාටත් යම් ආකාරයකින් චෝදනා එල්ල වුණා. අධිකරණයේ වගේ උසස් වීම් ලබා දෙද්දී යම් ආකාරයෙන් කතානායකතුමාව ගිල්ල හම්බ වෙන්න ඕන වගේ අදහසක් විපක්ෂයේ මතු කරා. ඉතින් මේ සියල්ල අතර තමයි පාර්ලිමේන්තු විවාදයේ පැවතුනේ. එහිදී ජනාධිපතිතුමත් අදහස් දැක්වුවා. ඔහු ටිකක් දිග කතාවක් කරා. එයින් ආණ්ඩු පක්ෂයේ යම් ආකාරයකින් පාරක් වැදුණු බවයි විශ්වාසය. ඔහු කියන්නේ තමන් විසින් බිහි කරපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන සුජාත දරුවා මේ වෙනකොට අපචාරයට ලක් වෙලා ඉන්නවා. ඒ ගැන තමන්ට කනගාටුවෙන් තමයි සඳහන් කරන්න වෙන්නේ කියලා කාරණයක් ජනාධිපතිතුමා මෙහිදී මතු කරා. ස්වාධීන කොමිෂන් සභාව වැරදි පැත්තට යනවා නම් ඒක බරපතලයි කියලා ඒ සම්බන්ධයෙන් අදහස් පරකරා ජනාධිපතිතුමා. අධිකරණ සේ උසස් වීම සහිත ස්වාධීන ක්‍රමවේදයක අවශ්‍යතාවය තුමා පැහැදිලි කළා. ව්‍යවස්ථා මණ්ඩලයේ අත්නෝමති ක්‍රියාකාරකම් අධිකරණයේ ස්වාධිපත්‍යයට හානිදායක බව සඳහන් කළා. ඒත් එක්කම ජනාධිපතිතුමා ඔය ස්වාධීන කොමිෂන් සභාව සම්බන්ධයෙන් මතු කරපු කාරණේ තමයි අපි හදපු 19 වෙනි සංශෝධනයෙන් බිහි වෙච්චි අනික් කරුව තමයි ස්වාධීන කොමිෂන් සභාව. මේ වැරදි පැත්තකට යනවා නම් ඒක ඉතාමත් බරපතලයි. පුළුල් බලතල රාශියක් දීලා තියෙන නිසා ඒවා දේශපාලනීකරණය වුණොත් රටට අපක්ෂපාතීත්වයේ මධ්‍යස්ථභාවය සහ ස්වාධීනත්වයේ කියන කරුණු සම්බන්ධයෙන් බරපතල අභියෝගයකට මේ සමාජය ලක් වෙනවා. ඒ නිසා තමයි ඉතාම සද්භාවයෙන් මේ කරුණු සඳහන් කළේ. මේ තත්ත්වය පැහැදිලි කරන්න කියලා ජනාධිපතිතුමා ඒ කරුණු ගෙනහැර දක්වමි සඳහන් කළා. ඒත් එක්කම මේ පත්වීම් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන විනිවිද භාවය ගැන කතා කරලා අපි දැක්ක එක දිගින් දිගටම දාන්නුනා. අර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාත් මාධ්‍ය හමුවක් කියලා ඇතැම් නියෝජිතයින් අධිකරණයේ විනිසුරුවරුන්ගේ උසස් වීම වැනි කාරණාවලදී ඔවුන්ට තනතුරු ලබා නොදෙන්න හේතුණු කාරණා මොනවද කියලා කතා කරා. ඒවත් මෙහිදී සාකච්ඡා වුණා. දැන් ඔය බන්දනාගාර ආශ්‍රිතව මේ ජාවාරම් මර්ධනය කරන්න අගුණුකොළ පැලැස්ස බන්දනාගාරයට ඊට කරුව මාරු කරා. ඒ වෙලාවේ ඇතිවෙච්ච තත්ත්වයන් ගැන අදහස් දක්වුවා. කවුද මේවා මෙහෙවන්නේ වගේ අදහස් ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කරා. දැන් තලතාතු කෝරළ අධිකරණ ඇමතිවරිය විදිහට මේ විවාදයේදී සඳහන් කළේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට එල්ල වෙලා තියෙන නඩුවලට බලපෑමක් ඇති කරන අරමුණින් තමයි විවස්ථාදායක සභාවට චෝදනා එල්ල කරන්නේ. ඒත් එක්කම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට විනිසුරුවන් පත්කිරීම සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඒකටත් කරුණු පැහැදිලි කරා. අපි දැක්කා කතානායකවරයාත් මීට කලින් පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරා. ජේෂ්ඨත්වයේ විතරක් නෙමෙයි මේවට සලකා බලන්නේ කියලා කතානායකවරයාගේ පැත්තෙන් විවස්ථාදායක සභාව පැත්තෙන් යම් සාධාරණීකරණය කරන අදහස් කීපයකුත් පළ වුණා. මේවත් මේ විවාදයේදී මතු වුණා. ඉතින් උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා ගෙනාපු යෝජනාවක් විදිහට තමයි මේක ආවේ. එහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රධාන වශයෙන් මතු කරපු කාරණාව තමයි ව්‍යවස්ථා සභාව අද දේශපාලන අතකොළුවක් වෙලා තියෙනවා කියන කාරණේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ඊට වඩා වෙනස් අදහසක් පළ කර විත්තිහිරත් මන්ත්‍රීවරයා කිව්වේ ව්‍යවස්ථාදායක සභාව ගැන කතානායකවරයාට කරන චෝදනාවලට ඔවුන් විරුද්ධයි කියලා. ඒ කියන්නේ ඔවුන් මේ වෙලාවේ ව්‍යවස්ථාදායක සභාව පැත්තෙන් හිට ගන්න අදහසක් ඔවුන් ඉදිරිපත් කරේ. මේ විදිහට තමයි මේ විවාදයේ ක්‍රියාත්මක වුණේ දිරුක්ෂි.
පෙනී ගියා ගරු අගමැතිතුමාගේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සමහර මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ තුල ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ඇති විනිශ්චකාරවරු සම්බන්ධයෙන් මම විවේචනයක් නැත්නම් විරෝධයක් පළ කර ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනී ගියා. මම ඉතා පැහැදිලිවම කියන්නට ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභ්‍යාචනාධිකරණයට පත් කර ඇති පත්වීම් ලබා ඇති විනිශ්චකාරතුමාලා සම්බන්ධයෙන් මගේ කිසිදු විවේචනයක් නැහැ. ප්‍රශ්නය කනපිට හරවා අධිකරණයට සහ රටට මා පිළිබඳව ඉතා වැරදි රූපයක් පෙන්වන්න මේ ප්‍රශ්නයේදී ඇතැම් පිරිත් උත්සාහ ගන්නා බව මට පෙනී ගියා. මා විසින් බිහි කළ දරුවා 19 වෙනි සංශෝධනය සුජාත දරුවෙක් මම බිහි කළේ. නමුත් මම කියපු සුජාත දරුවා 19 වෙනි සංශෝධනය මට කනගාටුයි කියන්න සමා වෙන්න ඒ සුජාත දරුවා මට පේන විදිහට නම් අපචාරයට ලක් වී තිබෙනවා. විශේෂයෙන්ම විවස්ථා සභාවේ කාර්ය වගකීම ප්‍රතිපත්ති මේවා පිළිබඳව 19 වෙනි සංශෝධනයේ පැහැදිලිව තිබෙනවා. නමුත් ඒ 19 වෙනි සංශෝධනයේ තිබෙන කිසියම්ම දෙයක් අපි කරලා නැහැ.
ඔව්, ජනාධිපතිවරයා දෙවන වතාවටත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය ආකාරයෙන් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් Taman ගෙවන විවේචන ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී උදේ ගම්මන්පිල මහතා නැවත වතාවක් ජනාධිපතිවරයාගේ අදහස් වලට රුකුල් දෙමින් මෙවැනි වූ අදහසක් ප්‍රකාශ කළ හිටිය.
වර්තමාන ආණ්ඩුව හේවිසි ගාලා හොරණෑ ගාලා දූෂණය නැති කරන්නයි මේ රටට හඳුන්වා දුන්නු. ව්‍යවස්ථාදායක සභාව දූෂණයේ සංකේතයේ බවට පත් වෙලා තිබෙනවා. අභ්‍යාචනාධිකරණයේ සභාපති ධූරයට ජනාධිපතිතුමා යෝජනා කරනවා දීපාලි විජේසුන්දර විනිසුරුකාරතුමියගේ නම. එතුමිය වසර 8ක් ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුකාරවරිය. නිර්දේශයේ ප්‍රතික්ෂේප වෙනවා. ජනාධිපතිතුමා නැවත වතාවක් ඒ නිර්දේශය වෙනවා. නැවත වතාවක් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරනවා. අද මේ රටේ මතයක් තියෙනවා එම විනිශ්චකාරතුමිය හිටපු හමුදාපතිවරයෙකුට එරෙහිව තිබුණු සුදුකොඩි නඩුවේ විනිශ්චකාර වරියක් ලෙස කටයුතු කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය තුල එතුමියට එරෙහිව තියෙන දිවේශ සහගත සිතුවිල්ලක් නිසා මේ පත්වීම ලබා දීම ප්‍රතික්ෂේප කරනවා කියලා.
ගමන්පිල මහතා මේ දීපාලි විජේසුන්දර විනිසුරවරිය සම්බන්ධයෙන් ආකාරයෙන් චෝදනා එල්ල කරද්දී මේකට පිළිතුරු ලබා දුන සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා
දීපාලි විජේසුන්දර මැතිනියට අග්‍රවිශ්වකාරතුමිය විරුද්ධ වුණා. අපිද දන්නේ එයාගේ හැකියාව ගැන. මන්ත්‍රීවරුන්ට කියලා තියෙනවා තබුන්නාත්ලගේ යෝජනාය වන්න කියලා. යෝජනාය වෙන්නේ නැත්තේ ඇයි?
ඔව්, ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා මේ ජනමාධ්‍ය අමාත්‍ය තනතුර වෙනස් වීම සම්බන්ධවත්. අපි දන්නවා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය තනතුර දැරුවේ මංගල සමරවීර මහතා. අභ්‍යන්තරික තොරතුරු ගත්තාම අපි දන්නවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එතකොට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අතර යම් සීතල ඝට්ටනයකුත් තිබුණා අභ්‍යන්තරයෙන්. මේකේ ප්‍රතිඵලයක්ද මේක නැත්තම් විශේෂයෙන්ම මේ අමාත්‍ය තනතුරෙහි වෙනස් වීමක් සම්බන්ධව තිබුණු සැබෑම අවශ්‍යතාවයක්ද? මොකක්ද මේ ජනමාධ්‍ය අමාත්‍ය තනතුර වෙනස් වීමේ මූලික පරමාර්ථය?
ඔව්, හැබැයි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පැත්තනොත් යම් චෝදනාවක් තියෙන විදිහක් අපි දකිනවා. ආණ්ඩුවටම රජයේ මාධ්‍ය භාවිතා කරලවත් ආණ්ඩුව කරන වැඩපිළිවෙලට ඒතරම් සාර්ථක ප්‍රතිචාරයක් ප්‍රචාරණයක් ලැබෙන්නේ නැහැ කියන කාරණය. දැන් කොහොම වුණත් විෂයන් දෙකක් විදිහට ගත්තොත් මංගල සමිතුවේ ඇමතිවරයා දරුවේ බරපතල වගකීම් සහිත විෂයන් දෙකක්. මුදල් බොහොම බැරෑරුම් විෂයක්, ජනමාධ්‍ය කියලා කියන්නේ අත්‍යවශ්‍ය විෂයක්. ඉතින් මංගල සමිතුවේ ඇමතිවරයා යම් අවස්ථාවකදී කියලා තියෙනවා කියලා අපිටත් වාර්තා වුණා. ඉතින් මේ දෙකම තමන්ට තියාගන්න උවමනාවක් නැහැ. ජනමාධ්‍යට වඩා මුදල් විෂය ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි කියලා මංගල සමිතුවේ ඇමතිතුමාගේ පැත්තෙන් සදාන් කරායි කියලා වාර්තා වුණා. මේ මැදදී තමයි රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණේ. ඇති මේ අර මම කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙනුත් යම් අදහසක් තිබුණා. ඔවුන්ගේ කරන වැඩවලටවත් කරපු වැඩේ ගැනවත් සාධාරණ ප්‍රචාරණයක් රජයේ මාධ්‍ය භාවිතා කරලවත් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මෙවැනි කාරණා කිහිපයක් කතා වෙන කාල සමයක තමයි මේ පත්වීම සිද්ධ කරේ. අපි දන්නවා විජේවර්ධන පවුලේ ලංකාවේ විජය පුවත්පත් සමාගම හිමිකාරීත්වයේ තියෙන්නේ ඔවුන්ට. ඔහු අමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පස්සෙත් කිව්වේ රුවන් විජේවර්ධන ඇමතිවරයා මේවා අපේ ඇඟේ තියෙන දේවල් අපිට කුරු විෂයන් කියලා කියන ඒකත් පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විදිහට මේ වෙලාවේ ඔවුන්ගේ වැඩ ටිකක් කරගන්න බලාපොරොත්තුවක් ඇතුව මේ තනතුර හුවමාරු වුණා වෙන්න ඕනේ.
ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කතාබහ වෙන උණුසුම්ම කතාබහකින් කතා අද දවසේදී අපේ මේ සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විමතුම නිමාවට පත් කරන්න මම කැමති. රන්ජන් සහ කොකේන්, මේක විවිධ ස්වරූපයෙන් පසුගිය සතිය තුළදී දිගහැරෙනවා අපි දුටුවා. අපි පසුගිය සතියේදී මේ සම්බන්ධව තොරතුරු ඔබට වාර්තා කළා. රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ චෝදනාව කැබිනට් අමාත්‍යවරු කීප දෙනෙක් ඉන්න කොකේන් පාවිච්චි කරනවා කියලා. හැබැයි පසුගිය සතිය පුරාම මේ කතාව තවත් වෙනස් ආකාරයකට පෙරලෙමින් දිව යනවා අපි දුටුවා. රන්ජන්, කොකේන් මේ පුවත් නිමවුමේ අලුත්ම තොරතුරු මොනවද මේ ගෙවිලගේ සතියේ?
ඔව්, කිසිම හේතුවක් නිසා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා මේ චෝදනාව මගහරින්න සූදානම් නැති බව තමයි පේන්නේ. කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොකේන් පාවිච්චි කරන ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්නවා කියන අදහස මේ පළ කරේ. ඒයින්ද මේ ගැන සොයා බලන කමිටුවක් එක්සත් ජාතික පක්ෂය පත් කරා. ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටුව පත් කළේ. අනෙක් සමාජික විදිහට කටයුතු කරනවා ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යවරයා, ඒත් එක්කම ආශිමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ නීතිඥ නිශාංක නානායක්කාර කියන අය. ඉතින් පක්ෂයේ අභ්‍යන්තර කමිටුවක් හමුවේ රන්ජන් රාමනායක ඇමතිවරයා අට උත්තරයක් ලබා දුන්නා. යම් තහවුරුවක් කරගන්න අවශ්‍ය නිසා නම් කිහිපයක් මේ කමිටුවට සඳහන් කරා කියලා රන්ජන් රාමනායක ඇමතිවරයා කිව්වා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව මේ සම්බන්ධයෙන් ලියලා ඒ ලියවිලි සියලු නම් අඩංගු වෙනවා කියලා ඔහු සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේක ටිකක් උණුසුම්ම සාකච්ඡා වෙලා තිබුණා. හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ටිකක් ආවේගෙන් කතා කරා. රන්ජන් ළඟට එන හොම්බට දෙකක් දෙනවා වගේ අදහසකුත් එතනදී කියවුණා කියලා සඳහන් වුණා. ඒ තරම් ආවේගෙන් කතා කරා කියලා. මොකද හැමෝටම ඇඟිල්ල දික් වෙන නිසා ඔවුන්ගෙත් යම් පොඩි බියක් තියෙනවා අපේ නමුත් මෙතන තියෙනවද කියන එක. කොහොම වුණත් ඒක විපක්ෂයේ පැත්තට ටිකක් බර වුණා. රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කියන විදිහට වැඩිපුර කණ්ඩායමක් ඉන්නේ විපක්ෂේ. ආණ්ඩුවෙත් ඉන්නවා 4-5 දෙනෙක්. මේ විදිහට ඉඟි කිහිපයක් තමයි ඔහු ලබා දුන්නේ. ඒත් එක්කම කතානායකතුමාගෙනුත් යම් ඉල්ලීමක් ආවා කියලා රන්ජන් රාමනායක ඇමතිවරයා සඳහන් කරනවා. මේක මේ තරම් වේගෙන් ඉස්සරහට අරගෙන යන්න එපා කියලා. මොකද කතානායකතුමාට යම් අවස්ථාවක රන්ජන් රාමනායක ඇමතිවරයා කතා කරලා මේ නම් වාචිකව සඳහන් කරලා තියෙනවා. නමුත් ඔහු ලිඛිතව මේවා ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වෙච්ච අවස්ථාවක කීපයකදී මන්ත්‍රීවරු කතානායකවරයාට විමසුවා මේ සම්බන්ධයෙන් ලිඛිතව ලැබුණාද කියලා. කතානායකතුමා එහි සභාවට කිව්ව එහෙම ලිඛිතව ලැබිලා නැහැ කියලා. නමුත් කතානායකවරයා යම් කාරණා දෙකක් මතු කරලා තිනවා. ඉස්සරහට ජිනීවා මානව හිමිකම් කොමිෂම රැස් වෙනවා. ඒ වගේ අවස්ථාවක මෙවැනි කාරණයක් සාකච්ඡා වීමේ යම් අවාසිදායක තත්වයක් මතු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ ව්‍යුහයට අනුව අන්තර්ජාතික සම්මානයක් ලැබෙන්න නියමිත වෙලා තිනවා. ඉතින් ඒ හින්දා ඒකටත් යම් බලපෑමක් වෙයි. ඒ හින්දා මෙතරම් වේගෙන් මේක ඉස්සරහට අරගෙන යන්න එපා කියලා කතානායකතුමා ඉල්ලීමක් කරා කියලා රංජන් රාණායක ඇමතිවරයා සඳහන් කළා. නමුත් ඔහු කියනවා ඒක දැන් තමන්ට අතාරින්න බෑ. තමන් කියපු කාරණයක් ඒ සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වෙලා තිනවා. තමන්ට පක්ෂය ඇතුළේ පහර ගහනවා. ඒ හින්දා මේක අතාරින්න ලෑස්ති නැහැ. තමන් ඉස්සරහට අරගෙන යනවා. නමුත් කතානායකතුමා මේ මා අදහසකුත් කිව්වා කියලා ඔහු සඳහන් කරනවා. දැන් ඉස්සරහට එකින් එක නම් එළියට එනකන් තමයි හැමෝම බලාගෙන ඉන්නේ කවුද කවුද මේ කියලා.
ඔව් දැන් ඇත්තටම මේ සම්බන්ධව පළ කරපු අදහස් කීපයකුත් මම එකතු කරගන්න කැමතියි. දැන් ඔබත් සඳහන් කළානේ කමිටුවක් පිහිටුවා කියලා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ පිරිස මේ එක්සත් ජාතික පක්ෂ පිරිස පාර්ලිමේන්තුවේදී මේ කමිටු ශාලාවේදී රැස් වුණාට පස්සේ මේ සම්බන්ධව කරුණු විමසීමක් කළා තිබුණා. ඒ පිළිබඳව ලක්ෂ්මන් කිරියල්ල සභානායකවරයා සඳහන් කළා මහනුවර ප්‍රදේශයේදී මේ සම්බන්ධව වාර්තාව අද සඳුද දවසේ අගමැතිවරයාට බාර දෙන්නට නියමිතයි කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හම් වෙන විවිධ පුද්ගලයාගෙන උගත් අය එනවා IRC කාර්යයට ආශ්‍රය කරුවයි කියලා චෝදනා එල්ල කරන එක වැරදි. හැබැයි දැන් චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ චෝදනා අරනවා CID එකට. මම අගමැතිතුමාට කිව්වා ඒ වාර්තාව මම ඔබතුමාට සඳහා දෙනවා. අපි අදාගතේදී බලමු කවුද ඇත්ත කියන්නේ කියලා.
ඔව් දැන් ලක්ෂ්මන් කිරියල්ල මහතා නුවරදි කරපු මේ ප්‍රකාශයේ වීඩියෝ පටය අපිට මේ වෙනකොට ලැබිලා තියෙන හඬ පටයට අමතරව අපි තවත් සුළු මොහොතකින් අනතුරුව අපේගේ Facebook පිටුවට ඒ වීඩියෝ පටය ඇතුළත් කරන්න සූදානම්. මේ පුංචි හඬ කොටසක් ඔබට ඉදිරිපත් කළේ මේ වැඩසටහනට ඇතුළත් කරගත්තේ SBS සිංහලීස් Facebook පිටුවට පිවිසෙන දවල් 12න් පස්සේ. ඊට පස්සේ දැන් අර පිහිටවපු කමිටුව පිළිබඳව සනාත කිරීමක් කළා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා කබීර් හෂීම් මහතා.
ත්‍රිපුද්ගලික කමිටුවක් පත් කරා, හරියට පරීක්ෂණයක් කරනවා, අදාළ සාක්ෂි තියෙනවද කියලා බලලා අපේ පක්ෂය පිළිබඳව යම් මන්ත්‍රීවරයෙක් කැමැතිවරයෙක් සඳහා විජුවම චෝදනා එල්ල කරපු ඒවා සහතික වෙනවා නම් අපි ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.
ඔව් දැන් කතානායකවරයාට යමුකෝ. මේ කතානායක කියන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා නෙමෙයි, මේ සිදුවීමට සම්බන්ධ කතානායකයා මූලිකයා රංජන් රාමනායක. රංජන් රාමනායකගෙන් ප්‍රශ්න කිරීමක් කරන්න ලැබුවා මේ පාර්ලිමේන්තුවේ කමිටුවේදී. ඔහු එහිදී යම් අදහස් පළ කිරීමක් කළා පාර්ලිමේන්තු මේ කමිටු කාමරයෙන් එළියට ඇවිල්ලා. මේ ඔහු ඒ සම්බන්ධව කියපු අදහස්
මම වාචිකව නම් කීපයක් කිව්වා. මේ නිවැරදිතාවය ඔප්පු කරන්න රෙජිස්ටර් පෝස්ට් එකේ තොරතුරු වගේක් යවලා තියෙනවා CID එකට. CID එකෙන් මම ඉල්ලීමක් කළා තියෙනවා මගේ ගැට උත්තරය ගන්න මට දිනයක් දෙන්න කියලා. මේ ලිස්ට් එක ඉදිරියට ලබා දෙන්න ඉන්වෙස්ටිගේෂන් වලට හානියක් නොවේ. මාළඟල එක තියෙනවා. මම චෝදනා කරන්නේ මෙතන ඉන්න අයට හින්දා මේ අය මගේ නඩුව අහන එක තේරුමක් නැහැ. මේක ස්වාධීන කණ්ඩායමක් කරන්න ඕනේ. මේ සැටින් මම පරදින්න පුළුවන්, අනාගන්න පුළුවන්.
ඔව් දැන් ඉතින් කැබිනට් අමාත්‍යවරුන්ට මේ චෝදනාව එල්ල කරනවා නම් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් සමන්විත වන පිරිසක් පරීක්ෂණ මෙහෙවල වැඩක් නැහැනේ. ඉතින් ඔහු ඒ සම්බන්ධවත් යම් කිසි අදහසක් පළ කරලා තිබුණා එතනදී. ඊට පස්සේ දැන් මේ අදහස් පළ කිරීම කළානේ පාර්ලිමේන්තු කමිටු කාමරයෙන් එළියට ආවලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් එළියට ආවට පස්සේ යලිත් වතාවක් මේ සම්බන්ධව ඔහු අදහස් පළ කිරීමක් කළා තිබුණා. මාධ්‍යවේදීන් පිරිස ඇහුවා මේ එක්සත් ජාතික පක්ෂයේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඔහු කිව්වේ වැඩිපුරම ඉන්නේ පොහොට්ටුවේ ඉන්න අය කියලා.
ඇත්තෙන්ම වැඩි කට්ටියක් ඉන්නේ පොහොට්ටුවේ. විමල් විරෝංශ මහත්මයාගේ පක්ෂේ දෙදෙනෙක් ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ 10ට වැඩි ඉන්නවා, අපේ ඉන්නේ සුළු පිරිසයි 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. ඉතින් කැබිනට් ඇමතිවරු කිව්වම හිටිය අය වෙන්න පුළුවන්, ඉන්න අය වෙන්න පුළුවන්.
ඔදැන් ඔය පොහොට්ටු කතාවට මේ සෑහෙන පිරිසකට කේන්ති ගිහිල්ලා තියෙන වගක් අපිට පෙනියනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ සම්බන්ධව අදහස් පළ කිරීමක් කළ තිබුණා.
රංජන් රාමනායක නළුතුමා දැන් කියනවා මේක පොහොට්ටුවේ අතිනවලු කොකේන් ගන්න. එක්සත් ජාතික පක්ෂයට බැන බැන ඉඳ රංජන් රාමනායක විනය පරීක්ෂණ කමිටුවක් දැම්ම ගමන් මෙන්න බලේ යූටර්න් එකක් ගහනවා. කෙලි මිනිහෙක් නම් කියන්න තිබුණේ මේ අහවල ගහනවා එක්සත් ජාතික පක්ෂය කියලා. රට පටලවන්න හදන මේ වැඩේ වෙන්නේ නැති වෙන්න.
දැන් ඇත්තටම මේ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට මේ මදූෂ් මාකන්දුරේ මදූෂ් අත්අඩංගුවට ගත්තට පස්සේද මේවා හෙලිදරව් කරන්න මේ මතක් වුණේ? දැන් ඔහු මේ පිළිබඳව දන්නවා නම් ඔහුට මේ ගැන කලිනුත් කියන්න තිබුණානේ. ඒ ගැන මොකද යම් කිසි විමසීමක් ඒ සම්බන්ධව ඔහුගෙන් කළා තිබුණද? ඒ ගැන කතාවක් තියෙනවද ලංකාවේ? මොකක්ද ඒ පැත්තේ තොරතුරු?
අන්තරායක ඖෂධ පාලක අධිකාරියේ කලින් හිටපු ප්‍රධානියා අපෙත් මෙහෙම නම් කීපයක් තිබුණා කියලා ඔහු සඳහන් කරානේ. ඒ කියන්නේ මේ කාලෙත් මෙහෙම තොරතුරු තිබුණා. නමුත් දැන් මේක මහ පරිමාණයේ නාඩු ව්‍යාපෘතියක් විදිහට කරගෙන යනවා. මද්‍රව්‍ය ආරක්කරෝ මත්තඩංගුවට ගන්න එක, මදුෂ්‍යව අත්අඩංගුවට ගැනීමත් එක්ක යම් දේශපාලන සම්බන්ධතා තියෙනවද කියලා කතා බහක් ඇති වුණා. ඒ නිසා මේ වෙලාවේ මේක මතු කරනවා කියලා තමයි ඔහු කියන්නේ. නමුත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධානියා හිටපු ප්‍රධානියා ළඟත් මේම තොරතුරු ප්‍රමාණයක් තිබුණා තමයි කලිනුත් දැනගෙන ඉකිය කියන අදහස ඔහු කියනවා. මේ ඇතිවිච්ච වාතාවරණය තුළ තමයි මේ හෙළිදරව් කිරීම සිද්ධ කරන්නේ කියලා ඔහු සඳහන් කරනවා.
හොඳයි මනෝජ, අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ උණුසුම් තත්විති සමාලෝචනය කිරීම සඳහා විමර්ශනය කිරීම සඳහා පත් සමග සම්බන්ධ වීම පිළිබඳව එමනම් සුපුරුදු ලෙසින් අපි නැවතත් හමු වෙමු ලබන සතියේ සඳදා. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිනක්
ශුභ සුභ. SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සමන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලි භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Hear more stories in your language by visiting sbs.com.au.